භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන ඉතරීතර සේනාසන සන්තුට්ඨියා ච වන්නවාදී නච සේනාසන හේතු අනේසනං අප්‍රතිරූපං ආපජ්ජති අලද්ධාච සේනාසනං නපරිතස්සති ලද්ධාච සේනාසනං අගතිත සෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර සේනාසන සන්තුට්ඨියා නේවත්තානුක්ඛං සේති නෝ පරං වම්බේති යෝ හි තස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ චිතෝති සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් 40,000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපස මහා ආර්යවංශ සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි කොටසයි අද ධර්ම දේශනේට මාතෘකාව. මේ දේශනාවෙන් හැඳින්වෙන්නේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආර්යවංශ ප්‍රතිපදාව ගැනයි. මාතෘකා කළ සූත්‍ර පාඨයේ තේරුම මෙහිමයි. පුනච පරම් භික්ඛවේ මහණෙනි තවත් අනිකක් වූ අන්‍ය වූ ආර්යවංශ ප්‍රතිපදාවක් කියමි. භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන ඉතරීතර සේනාසනයෙන් සන්තුෂ්ට වෙයි. ඉතරීතර සේනාසන සන්තුට්ඨියා ච වන්නවාදී ඉතරීතර සේනාසන සන්තුෂ්ටිය පිළිබඳ ගුණ කියන්නේ වෙයි. නච සේනාසන හේතු අනේසනං අප්‍රතිරූපං ආපජ්ජති. සේනාසනයක් හේතු කොටගෙන නොකටයුතු අෂ්ඨ කුල දූෂණ එක් පිසි අන්වේෂණ කුහනා ලපනා නේමිතිකතා නිප්පේසිකතා ලාභේන ලාභන් නිදිගින්සෙනතා යනාදී අයහපත් පිළිවෙත් මඟක්ද අනුගමනය නොකරයි. කොටින්ම මිත්‍යා ආජීවයකින් සෙනසුන් නොසොයයි. ලද්ධාච සේනාසනං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. ලද සේනාසනයෙහි ගිජුවීමක් නොවි අගතිතෝ අමුච්චිතෝ මුසපත් වීමක්ද නොවි තණ්හාවෙන් ගිජු නොවි තණ්හාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ තණ්හාවෙන් බැස නොගෙන ආදීනව දස්සාවි මේ තණ්හා දිට්ඨිමාන ඇතිකලොක් සිදුවෙන ආදීනව නුවණින් දැනදැන නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති නිස්සරණ නුවණින් යුතුව පරිභෝග කරයි. යෝහි තත්ත තාජපන ඉතරීතර සන්තුට්ඨියා නේවත්තානුක්ඛංසේතිනෝ පරම් වම්භේති. ඉතරීතර සේනාසන සන්තෝෂයේ පිළිබඳ ආත්මෝත්කර්ෂණයක් කියන්නේ තමා හුවන් දැක්වා දැක්වීමක් නොකරයි, අනුන් හෙලා දැක්වීමක් නොකරයි. යෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. යම් භික්ෂූන් වහන්සේ නමක් ඉතරීතර සේනාසන සන්තෝෂයේහිලා දක්ෂ වේද, අනලස් වේද, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වේද, මනා සිහියෙන් යුක්ත වේද, අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණි අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ. මහණෙනි, මේ භික්ෂූන් වහන්සේ පෞරාණික අග්‍රයයි දන්නා ලද ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වන්නේ යයි කියනු ලැබේ. මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂේ තනතුරුව ඉතරීතර සේනාසන සන්තෝෂයයි තුන්වැන්න. ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් යුක්ත වෙන භික්ෂූන් වහන්සේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන ගුණ කියන්නේ වෙනවා. අකටයුතු මිත්‍යා ආජීවයකින් නොසොයන්නේක් වෙනවා. නොලැබුණත් සෙනසුණක් ඒ ගැන පරිත්‍ස්සනයක් ඇතිගන්නක් තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වීමක් කරන්නේ නැහැ. ලැබුණු සේනාසනයෙහි ගිජු නොවි මුසපත් නොවි තෘෂ්ණාවෙන් උපාදානෙන් බැස නොගෙන ආදීනව නුවණින් දැන ප්‍රතිවේක්ෂා නුවණින් නිස්සාරණ නුවණින් පරිභෝග කරනවා. ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන අත්ත්ුක්කංසනයක් පරවම්බනයක් ද නොකොට ධර්මෙහි පිහිටෙනවා. එවාගේම එහිලා දක්ෂතාවෙන් අනලස්ව සිහියෙන් නුවණින් යෙදී වාසය කරනවා. ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ඉතරීතර සේනාසන සන්තුෂ්ටි සංඛ්‍යාත ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක මෙහි අදහසයි. මෙහිදී සේනාසන කියන්නේ කුමක්ද? සේනාසනං ජානිතබ්බං, සේනාසනස්ඛෙත්තං ජානිතබ්බං, සේනාසන සන්තෝෂෝ ජානිතබ්බෝ, සේනාසන පටිසංයුත්තානි දුතංගානි ජානිතබ්බානි. මේ කරුණු හතරක් මෙහිදී දතියුතුව තියෙනවා. සේනාසනං කියන මේ දතියුත කුමක්ද? සේන ආසන, ඒක තවත් කියනවනම් සයන ආසන. සයන් කියත්තාති සයනං, යම් තැනක සැතපෙනවා නම් ඒකට සයන කියනවා. සයන කියන තේරුමමයි සේන කියන්නේ. සේතිති සේනං, සයනය කරන නිසා සේන. ආසන් කියත්තාති ආසන, යම් තැනක වාඩි වෙනවා නම් ඒකට කියන ආසන. සයන ආසන කියන පද දෙක සමාස වීමේදී සයනාසන සේනාසන කියලා පදේ හැදෙනවා. එතකොට සැතපෙන වාඩි වෙන තැන. ඒ සයනාසන 15ක් තියෙනවා. මංචෝ පීතං බිසි බිම්බෝහනං විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ හම්මියං ගුහා අට්ඨෝ මාලෝ වේලුගුම්බෝ සුක්ඛමූලං යත්වාපන භික්ඛු පටික්කමන්ති. මේ කිමේ සේනාසන 15ක් භික්ෂූන් වහන්සේලාට පරිහරණය කරන්න සුදුසු කැප සෙනසුන් 15ක් මෙතන තියෙනවා. මංචෝ ඇඳ, පීතං පුටුව, බිසි, බිසි කියන වාඩි වෙන පුටුවක් යන්නේ ඒක ආසනයක්. බිම්බෝහනං හිස කියන කොට්ටය. එතකොට බිසි කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇඳට එළන ගුදිරිය හැටියට හඳුන්වනවා. තව කොච්චං කියලා කවුත් තියෙනවා, ඒක මෙතෙන්වත් බිසි කියන එකටම එකතු වෙනවා. කොච්චං කියන්නේ වාඩි වෙන්න හදාගත්ත පිටට හේතු වෙන්නේ නැති මැදින් තද කොට බැඳෙන සමානද බෙරයක් වාගේ ආසනයක්. ඒ කොච්චං, ඒ කොච්චං කියන එකත් මේකටම ඇතුළත්. විහාරෝ, හාත්පසින් යන්නෙන්ද පුළුවන් වූ එක කුටියක් හරි කුටි කීපයකින් යුක්ත ආරාමයේම හෝ විහාරෝ විහාරයයි. අඩ්ඩයෝගෝ දෙපියස්සේ කුටිය, දෙපියස්සේ ගොඩනැගිල්ල. අඩ්ඩයෝගෝ පාසාදෝ දීර්ඝ ප්‍රාසාද හෝ හතරස් ප්‍රාසාද. දීර්ඝ ප්‍රාසාදයටත් ප්‍රාසාද කියන, හතරස් ගේටත් ප්‍රාසාද කියන. එවාගේම හම්මියන් සඳලු තලා ඇති ගොඩනැගිලි, සඳලු තලා බොරු සහිත ගොඩනැගිල්ල. ගුහා, ගුහාව, ගුහාව කියන තැන බිං ගුහාවක්, බිංගේ ගුහාවක්, ගල්ගේ ගුහාවක්. ඒ ගුහා ලේනං කියන්නේ ඒකයි. ඊට හුරු දෙයක් තමයි ලේනං කියන්නේ. දැන් ගල් ලේන කියනවානේ, ගල් ලේන. ලේනං අට්ඨෝ කියන්නේ අටල්ල, අටල්ල කියන්නේ ඔය වනසතුන් ඉන්න තැන් වල ගස් උඩ හදනවානේ. අටල්ලක් සතුන්ගෙන් කරදර නොවෙන්න ගහ උඩ ඉන්නවා. ගහ උඩ ඉන්නේ මැස්සක් බැඳගෙන මිනිස්සු හේන් කරන, කුඹුරු කරන, ගොවි පොළව රකින කොට ගස් උඩ තමයි මෙහි හදාගෙන ඒව සතුන්ගෙන් ඒ ගොවි පොළව රකගන්නේ. ඒ වාගේ හදාගන්න මෙහි තියෙනවා. ඒවත් අට්ටාල කියලා හඳුන්වනවා. අට්ටාල. ඒ වගේම ගුහා ලේනං අට්ටාලං අට්ටෝ. ඒ වගේම වේලු ගුම්බු උණැලැහැබ විශාල උණැලැහැබ අතරේ තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. උණගස් වලින්ම ආවරණය වෙලා. රුක්කමූලං රුක්මූලත් සේනාසනයක්. රුක්කමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා කියලා නිස්රේ හතරෙන් එකක් රුක්කමූලෙයි. ඊළඟට යත්තවාපන භික්ඛු පටික්කමන්ති. භික්ෂූන් වහන්සේලා දන් වළඳන ආසන ශාලාවක් සේනාසන හැටියට ගැනීම. මෙතන පටික්කමන කියලා හඳුන්වන්නේ ගමක පිදිසුnga ඇවිත් වළඳන ආසන ශාලාව පටික්කමනේ. මේ කියන්නේ සේනාසන 15ක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට පරිහරණය සඳහා. තවත් සූත්‍රාන්ත නැහි තියෙනවා සේනාසන නාමයක්. ඒකත් මේකටම අන්තර්ගත වෙනවා. එතකොට මෙහිදී මේ සේනාසන 15 භික්ෂූන් වහන්සේට ඉරියව් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එනිසා මේවාට සේන ආසන, සායනාසන නමින් හැඳින්වෙනවා. සේනාසන කෙත්සංජානි සම්බන් කියන තැන සෙනසුන් උපදින කෙත් 6ක් තියෙනවා. සේනාසනයක් ලැබෙන කෙත් 6ක් තියෙනවා. සංගතෝවා, ගණතෝවා, ඥාතිතෝවා, මිත්‍යතෝවා, අත්නෝවා, ධනේන පංසුකූලං වා. සංඝයාගෙන් ලැබෙන සෙනසුන් තියෙනවා. සංඝයාද සංගසතු කොට යමක් සෙනසුන් කරවා පූජා කරනවා නම් දායකවරු ඒක සංඝ සම්පික සේනාසනයක්. ඒ සංඝයාගෙන් යම් සේනාසනයක් පැවරෙනවා නම් ඒක සංඝික සේනාසනයක්. සංඝයාගෙන් ලැබෙන සේනාසනයක්. කුටියක් වුණත්, ඇඳක් කුටුවක් වුණත්, ඇතිරිල්ලක් වුණත්, ගුදිනියක්, එස තියෙන කොට්ටයක්, එවාගෙම තවත් ඒ සේනාසන සඳහා ගන්න පුටුවක්, මේ ආදි සියල්ලම සංඝයාගෙන් ලැබෙන සේනාසන. දැන් මෙමෙ ස්ථානයේහි සංඝයාගෙන් ලැබෙන සේනාසන කාටක් බෙදලා තියෙනවා. ඒ සංඝතෝ. ඝනතෝ කිව්වේ සූත්‍රාන්තික ඝන, විනයාන්ත ඝන, ආභිධර්මික ඝන කියලා, විනයධාරී ඝන, අභිධර්මික ඝන කියලා. ඉස්තර කාලේ තිබුණා ඝන 18ක්. ඝන කියන්නේ භික්ෂූන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්න කොට්ටාස 18ක්, පන්ති 18ක්. අෂ්ටාංශ භානක නමින් දෙක හැඳින්වෙනවා. එතකොට යම්කිසි භික්ෂු පිරිසක් විනය පිටකය හදාරනවා. ඒ විනය පිටකය හදාරන භික්ෂූන්ට පරිත්‍යාග කරන සේනාසන තියෙනවා. ඒ විනයධාරීන්ගේ ඝනේට සමූහයක් ලැබුණු සේනාසන. එයින් තමයි ලැබෙනවා නම් ඝනතෝ. සූත්‍රාන්ත පිටකයේ හදාරන භික්ෂු පිරිසට යමක් සේනාසනයක් පරිත්‍යාග කරනවා. ඒක සූත්‍රාන්ත ඝන. ඒ සූත්‍රාන්ත ඝනික භික්ෂූන් වහන්සේගෙන් ලැබෙන එකත් අර විදිහට සේනාසනයක්. අනික ආභිධර්මික භික්ෂූන්ට පිරිනමන සේනාසන තියෙනවා. එයින් තමයි ලැබෙනවා නම් ඒත් ඝනතෝ. මේ විදිහට අෂ්ටාර්ෂ භානක කියන ඒ කාලයේ තිබුණු අධ්‍යාපන පන්ති 90 යම් යම් සංඝ සමූහයකට ඒ චීවර ලැබුණා නම්, සේනාසන ලැබුණා නම් එයින් තමන්ට ලැබීම ඝනතෝ කියන ඝනයාගෙන් ලැබෙන සේනාසනයයි. ඒක කැපයි. ඥාතිතෝ කියන්නේ තමන්ගේ නෑදෑයන්ගෙන් ලැබෙනවා. යම් කිසි දරුවෙක් සසුන්ගත වුණා, සහෝදරයෙක් සසුන්ගත වුණා, තවත් තවත් ඥාතිකම් ඇතුව සසුන්ගත වෙච්චි ඒ බුද්ධ පුත්‍රයන් උදෙසා දෙමෝපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් කුටිසෙනසුන් කරවා දෙනවා. අන්දයාචිල කොට්ට මෙත්ත ආදි දේවලු සපයලා දෙනවා. තමන් සේනාසන භාන සපයලා දෙනවා. ඒවා ඥාතිතෝ, ඥාතියෙන් ලැබෙන සේනාසන. එකක් හැපයි. මිත්තතෝ, හිතමිතුරන්ගෙන්ද ඔයාගේ සේනාසන ලැබෙනවා. ඥාති නූනත් පවිදි වෙන්නේ ඉස්සර හිතමිතුරුකම් තිබුණු කල්යාණ මිත්‍රයන්ගේ කරුණා මෛත්‍රිය නිසා සද්ධා නිසා පරිත්‍යාග කරන දේවල් මිත්‍යතෝ මිත්‍රයන්ගෙන් ලැබෙන සේනාසන අත්නෝවා ධනේන කියන මෙතන භික්ෂුන් වහන්සේට 아무තු මිල මුදල් ආදී ධනයක් මෙතන කියවෙන්නේ භික්ෂුන් වහන්සේට තියෙනවානේ කැප දේවල් පාත්‍රයක් වැඩිපුර තියෙන්න පුළුවන් සිවුරු වැඩිපුර තියෙන්න පුළුවන් බලක් පිරිකරක් තියෙනවා නම් ඒ හැර තමන්ට සේනාසන භාණ්ඩයක් අවශ්‍ය වෙලා තියෙනවා මෙත්තයක් කුටුවක් ඇතිරිල්ලක් ඇඳක් නැත්නම් කුටියක් කවර විදිහේ හෝ සේනාසන උපකරණයක් අවශ්‍ය නම් කැපකරු දායකයෙකු ලවා ඒවායින් පරිවර්තනය කළ ගන්නයි මෙතන මේ අත්නෝ ආධනයෙනි කිව්වේ ඒ කියන්නේ මුදලකට පරිවර්තනය කිරීම නෙමෙයි භාණ්ඩකට පරිවර්තනය කිරීම මගේ මේ පාත්‍රය අරගෙන මේකට මට හොඳ පැදුරක් ලබා දෙන්න කියනවා. ඉතින් කරන්නේ කැපකරු මාර්ගයෙන් තමයි නෙමෙයි. Tamante kisiseyak kapa wenne ne. Tamange ඥාති තවරු වැනි කෙනෙක් ලවා මාරු කරවන්න පුළුවන් ඕනේ නම්. අන්න එහෙම ලැබෙන එකයි අත්නෝවා ධනේන එක කැපයි. අර කායවික්‍යයට හ නොවන හැටියට කෙරෙන්නට ඕනේ. කායවික්‍යයේ ශික්ෂා ප්‍රදේට අසුනු වෙන හැටියට. මෙන්න මේ විදිහට කරුණු පහයි ඊළඟට පංසුකෝලංවා මේ කිසිසේත් අනුන්ගෙන් ලැබෙන එකක් බලාපොරොත්තු නැති කෙනෙකු යන පංසුකෝල සොයාගෙන සොහනේ දාලා තියෙනවානේ ඇඳ ඇතිල්ල කොට මෙත් ආදිය සොහනේ දාලා ඉස්සර කාලේ අද සමහර ප්‍රදේශෙම තියෙනවා පරලෝකීය ඥාතීන් උදෙසා ඒ නෑයන් පරිහරණය කරපුවා සොහනේ ගිහින් දානවා ඒවා තමන්ට ගන්න පුළුවන් ඒ ඇඳ ඇතිලි කොට මෙත් ආදී පවත් ලැබෙනවා. ඔයගේම සේනාසනයේ තවසේ පිඟන් පීරිස ආදී පවා ලැබෙනවා. පින්ද මේ පංසකූල වාසය. එවාගේම සමන්ද ඇතිරිල්ලක් අවශ්‍ය නම් නිසීදනයක් අවශ්‍ය නම් ඒ වාටත් අර චීවර පංසකූල සොයා ගන්නවා වගේ පංසකූල චීවර සොයා ගන්නවා වගේ අහක දාන දේවල් පංසකූල වාසයෙන් අරගෙන හදා ගන්න පුළුවන්. මේ විදිහට සංඝයා කෙරින් භික්ෂු සමූහයා කෙරින් ඥාතීන් කෙරින් මිත්‍රයන් කෙරින් තමාගේ ධාර්මික දෙයක් පරිවර්තනය කිරීමෙන් ඒකම පංසුකූල වශයෙන් මුලින් සඳහන් කළ සේනාසන 14ම 15ම ලබා ගන්න පුළුවන් සපයා ගන්න පුළුවන් නම් ඒකට ජීව මේ සේනාසන ක්ෂේත්‍රයේ කිව්වේ සේනාසන කෙත ඊළඟ සේනාසන සන්තෝෂයේ කිව්වේ තන සේනාසන සන්තෝෂ 15ක් තියෙනවා පිණ්ඩපාත සන්තෝෂයට සමානව. විතක්ක සන්තෝෂෝ ගමන සන්තෝෂෝ පරියේෂණ සන්තෝෂෝ පටිලාභ සන්තෝෂෝ පටිග්ගහන සන්තෝෂෝ මත්ත පටිග්ගහන සන්තෝෂෝ ලෝලුපරිවර්ජන සන්තෝෂෝ යථාලාභ සන්තෝෂෝ යථා බල සන්තෝෂෝ යථා සාරූප සන්තෝෂෝ පරිමා උපකාර සන්තෝෂෝ පරිමාන සන්තෝෂෝ පරිභෝග සන්තෝෂෝ සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ විස්සජන සන්තෝෂෝ මේ කිව්වේ සේනාසන සන්තෝෂ 15යි. එතෙන්දී විතක්ක සන්තෝෂෝ කියන්නේ භික්ෂූන් වහන්සේ හැමදාම සෙනසුන් ගැන හිත හිතා ඉන්නව නෙමෙයි. භික්ෂූන් වහන්සේ දිනපතාම සෑම ක්‍රියාවක් පාසාම තමන්ට නියමිත මූල කර්මස්ථානෙක සිට පිහිටුවාගෙන ඉන්නේ. භික්ෂූන් වහන්සේට යම් වෙලාවක සේනාසනයක අවශ්‍යතාවක් වුණොත් කැපසරුප්පන් දෙමින් මේක ලබා ගැනීම සඳහා හිතෙනවා. චීවරයක් ගැන හිතෙන භික්ෂුවට කිව්වානේ පංසුකෝල ධාරී නොවේ නම් මාසයක් තුල හිතෙනවා කියලා. පංසුකෝල ධාරීන් වහන්සේ හිතන්නේ අඩ මාසයයි. ඒ වාගේ මේ සේනාසන සම්බන්ධ දුතංග තියෙනවානේ. ඒ දුතංග සමාදන් නොවූ භික්ෂුව නම් මාසයක් තරම් කලින් හිතන් සේනාසන භාණ්ඩ සපයා ගන්න බලනවා. ඒ ගැන කල්පනා කරනවා. නමුත් දුතාංග සේනාසන සම්බන්ධ දුතාංග සමාදන් වූ භික්ෂූන් වහන්සේ අද මාසයක් තරම් කෙටි කාලයක් ඒ ගැන හිතන්න ඊට වඩා හිතන්නේ අවුරුද්දේ දවස් 14යි ඒ ගැන හිතන්නේ. මට මේ විදිහේ සේනාසන භාණ්ඩයක් අවශ්‍යයි කියලා. එක්කෝ සමන්ත කුටියක් හදාගන්න තියෙනවා. එහෙම නැත්නම් කුටියට අවශ්‍ය ඇඳ ඇතිරිලි කොට්ටෙමෙත් ආදී සපයා ගන්න තියෙනවා. වෙනත් වෙනත් සේනාසන භාණ්ඩ සපයා ගන්න තියෙනවා නම් අඩමසයි හිතන්නේ. එසේ හිතන්නේ මේක හොඳ පින් ඇති තැනකින් නම් ලැබෙයි, මේක හොඳට ප්‍රණීත දෙයක් මම ලබා ගන්න ඕන, ඔය වාගේ ලෝභ මූල සිතකින් නෙමෙයි හිතන්නේ. යම් කිසි තැනකින් මට මේ සේනාසන උපකරණ ලැබුණොත් හොඳයි, එය ලබා ගන්න මම මනමින් පරිහරණය කරමින් මගේ කෙලෙසුන් ජයගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගනිමින් නිවන් මඟට පිවිස කටයුතු කරගන්නට මට දැහැමින් සෙමින් සේනාසනයක් ලබා ගන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට එතෙන්දී හිතා ගන්න හිත අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනකින් යුක්ත සිතක් බැවින් එතෙන්දී පහළ වෙන කුසල සිතට කියනවා විතක්ක සන්තෝෂෝ කියලා. ඒක විතක්ක සන්තෝෂයයි. ගමන සන්තෝෂෝ කියන්නේ සංඝයා සම්මුඛ වෙන්න හරි, ඥාතීන් මිත්‍රයන් සම්මුඛ වෙන්න හරි, දායක කාරකාදීන් සම්මුඛ වෙන්න හරි, පංසුකූල වශයෙන් ලබා ගන්න හරි ගමන පිටත් වෙනවා නම්, පිටත් වෙනකොටම පිටත් වෙන ඉස්සරම සතර සම්‍යක් ප්‍රඥාවෙන් ගමන කම්මဋහාන ශීර්ෂයෙන් ගමන කරනවා. සතර සම්‍යක් ප්‍රඥාව කියන්නේ සාර්ථක සම්පජඤ්ඤය, සත්‍රාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මූල සම්පජඤ්ඤය කියන මේ සම්‍යක් ප්‍රාර්ථනා හතරෙන්ම කල්පනා කරනවා. සාර්ථය කියන්නේ මම මේ සේනාසනයක් බලා දැම් පිටත් වෙනවා. ඒ සේනාසනය මට අත්‍යවශ්‍යයි. ඒ මගේ මහානදම් පුරා ගන්න මහෝපකාරී කියන එක තේරුම් ගැනීම සාර්ථක සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ගමන මට කැපසරුක් පන්දමින් ගමන් කරන්න ඕනේ. ඒ වගේම මගේ සීලයට, මගේ ප්‍රතිපදාවට, මගේ ජීවිතයට අනතුරක් නොවනසේ මගේ උතුම් පැවිදි ජීවිතය වඩා ආරක්ෂා වෙන හැටියට මේ ගමන සිදු කරගන්නෙමි කියලා ගමන සත්‍රාය අසත්‍රාය සුදුසු නුසුදුසුකම මනමින් තේරුම් ගන්න නුවණ මේ සත්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට මම මේ ගමනේදී මෙනම් කමතහන වඩන්නෙමි කියා තමන්ට සුදුසු තමා වඩන කර්මස්ථාන භාවනාව අදිෂ්ඨාන කරගන්න. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ මේ ගමනක් යන්න ඕන කෙනෙක් හිතක් පහළ වුණා. යන මම කියා කෙනෙක් නැහැ. මේ හිත නිසා චිත්ත කිරිය වායෝ ධාතුව සති ශරීරයේ පැතිරෙනවා. චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරියාමින් චෝපන කය කියන කය විඤ්ඤාතිය ඇති වෙනවා. කය සලවීම. ඒ කය සලවීමත් එක්කම මේ අටසකිල්ලකින් ප්‍රතිමන්දිත වූ රූපකය අතිසංඝාතය ඉදිරියට ගමන් කරනවා. ඉතින් පය ඔසවනවා, යවනවා, දිගහනවා, පාත් කරනවා, සබනවා, අනිත් පයත් ඒ වගේ ඔසවනවා, යවනවා, දිගහනවා, පාත් කරනවා, සබනවා, සද කරනවා. ওই විදිහට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ සිතන සිතක්, ඒ සිත හා සම්බන්ධ චිත්ත කිරිය වායෝ ධාතුවක්, එයින් ඇති වෙන කාය විඤ්ඤාතියක්, එවාගේම මේ කරජ කයත්, මේ නාම ධර්ම සියල්ලක් ශනියක් ශනියක් පාසා ඉපදීපදී බිනිමිදි යන අනිත්‍යයි, ඉපදීමෙන් බිඳීමෙන් නිතර පෙළෙන දුකයි, සමුච්ඡේ නොපවත්නා නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ සංවල නෝනින් මෙනෙහි කරනවා. එතකොට ගමන පිටත් වෙන ඉස්සරම තමන් භාවනාවෙන් තමයි විපස්සනාවෙන් තමයි ගමන ආරම්භ කෙලි. එහෙනම් ඒකට කියනවා අසම්මූල සම්පජඤ්ඤය කියලා. ඒ අනගමනයේදී පියවරක් පාසා තමාගේ මූල කර්මස්ථානයේ නැහැරම ගමන් කරනවා. මේක ගමන සන්තෝෂෝ. පරිේෂණ සන්තෝෂෝ කියන්නේ මේ සේනාසන භාණ්ඩයක් සපයා ගැනීම සඳහා ගමන යද්දී අලජ්ජී දුස්සීල පාප භික්ෂුවක් කිසිසේත් ලං කරගන්නේ නැතුව ලජ්ජී සුපියසල ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක්ම සහයෝගයට එකතු කරගන්න. එසේ සහයෝගයට එක සිල්වත් ලජ්ජී භික්ෂුන් වහන්සේ නමක් එකතු කරගෙන පිළිසුඟ මේ සේනාසන සොයාගෙන යාම එකට කියනවා පරිේෂණ සන්තෝෂෝ. ඒ විදිහේ කල්යාණ මිත්‍රෙක් එක්ක යනකොට කතා බහ කරන්නේ, කමටහන බින්දෙන්නේ, ඒක තවත් දිරිමත්ව වඩන්න හැකියාව ලැබෙනවා. පටිලාභ සන්තෝෂෝ කිව්වේ
මේ යන ගමනේදී සමහර සදහවතුන් ස්වාමින් වහන්සේලා වඩිනවා නේද කියලා එක්කෝ ඉදිරියට ගින් වැඳලා වාඩි වෙන්න ආසන පනවනවා. නැත්නම් අහනවා ආර්යයන් වහන්සේලා මේ වෙලාවේ කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒ අත් සමහර විට හොඳ හොඳ දේවල් ගේන්නත් පුළුවන්. නොවැක්නා දේවල් ගේන්නත් පුළුවන් මේ පරිත්‍යාසයෙන්. ඒ අවස්ථාවේදී මෙන්න මේ ගේන එක නම් හරි වටිනවා. මේක බොහෝම ප්‍රසන්න මේ වටිනා දෙයක්, කල්පවතිනා දෙයක්, ලස්සන දෙයක් ඔය වාගේ හිතන්න නැතුව. වාගේ මේ ගෙනෙන්නේ දුප්පත්ම දුප්පත් කෙනෙක්. මේක නෙගත්තේ වටිනාකමක් නැහැ. මේක තියාගන්න තැනක් නැති නිසා වෙන්න මේ ගේන්නේ. ඔය වාගේ වැරදි හිතිවිලි හිතන්නේත් නැතුව. කොතියම ලෝභයක්, දෝෂයක් නූපදනාසේ ඒ සේනාසන භාණ්ඩ පිළිගැනීමට කියනවා පටිලාභ සන්තෝෂෝ. ඊළඟට පටිග්ගහන සන්තෝෂෝ. ඒ පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා කරගෙන පිළිගන්නවා. ඒ පරිත්‍යාකන දායක දායකාවන්ගේ සිතේ කුසාසිත වැඩෙනසේ මන අනුවණින් ඒ ඇයට පින්පෙත් පමුණුවලා තමන්ගේ සිතේ ප්‍රතිවේක්ෂාවෙන් යුතුව පරිඒක පිළිගන්න. ඒකයි පටිග්ගහන සන්තෝෂෝ. ප්‍රතිවේක්ෂාව කියන්නේ මේ සේනාසන කවර දෙයක් හෝ ප්‍රතිවේක්ෂා කරනවා. මේ සේනාසනේ පරිහරණය කරන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුවයි. පටිසංකායෝ නිසෝ සේනාසනම් පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යාව දේව උතු පරිස්සය විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියා ඒ සේනාසනේ ප්‍රයෝජනේ අනුව ඵලමින් ප්‍රතිවේක්ෂා කරමි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අනුව නුවණින් සලකා මේ සේනාසනේ පරිභෝග කරමි. සීතලෙන් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ පරිහරණය කරමි. උණුසුමින් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. දංස මකස වාතාතක සිරින් සප සම්පස්සානම් ලැහ දැහලේ බොන මත්යන්ගෙන්ද මදුරුවන්ගෙන්ද ඔයගේම අවුවේ සුසුලන් විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන්ද සිදුවන විපත්ති වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිහරණය කරමි. අයහපත් ඍතු ගුණ වළක්වාගෙන සෑම ඉරියව්වකදීම සති සමාධි ඥාන සමථීපසනා භාවනා විශේෂ වැඩි දියුණු කර ගැනීමට උපකාර වනු පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. කියන සේනාසනේ පරිභෝග කිරීමේ ප්‍රයෝජන ඉස්සල සලකලා ධාතු වශයෙන් මනසිකාර කරනවා, පටික්කුල වශයෙන්ද මනසිකාර කරනවා. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරෝ පවට්නව මේ සේනාසනය සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නො වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රෙහි. මේ පරිභෝග කරන පුජ්‍යලයාද සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නො වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රෙහි. ඊළඟට පටික්කුලයට හරවනවා මේ සේනාසනේ පරිභෝග කරන්න ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොටාසේ සමග එකතු වීමෙන් අපි සෙම්පිලි කුල් බවට යන්නේ වෙයි. මේ විදිහට පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා නුවණින් දැහැටින් ඒ සේනාසනේ පිළිගන්නවා. ඇඳක් හරි, පුටුවක් හරි, බුදිරියක් හරි, කොට්ටයක් හරි, විහාරස්ථානයක් හරි, වෙනත් වෙනත් සේනාසන උපකරණ්‍ය සේනාසන උණගිල්ලක් හරි පිළිගැනීමේදී අර විදිහට ප්‍රතිවේක්ෂා නුවණින් සංහාදිත්‍යමාන නූපදනාසේ පිළිගැනීම පටිග්ගාන සන්තෝෂෝ. මත්ත පටිග්ගාන සන්තෝෂෝ කියන්නේ දායක තැනැත්තාට බොහෝ සද්ධාව තියෙනවා. වස්තුවක් පරිත්‍යාග කරන්න බහුල වශයෙන් තියෙනවා. බහුල වශයෙන් දෙන්න උන් කැමති. නමුත් භික්ෂූන් වහන්සේ බහුල වශයෙන් නොගෙන සමන්ට යැපෙන පමණක්ම පිළිගැනීම පටිග්ගහන මේ මත්ත පටිග්ගහන සන්තෝෂෝ. එවැගේම දායකතුමාට බොහෝ ධනෙ තියෙනවා. නමුත් දෙන්න කැමති තියෙන්නේ ටිකයි දෙන්න කැමති. එමනම් ටිකක් බාර ගන්නට ඕනේ සිහිනුවණින්. ඒකත් මත්ත පටිග්ගහන සන්තෝෂෝ. දායකතුමාට ශ්‍රද්ධාව තියෙනවා. දෙන්න වස්තුව තියෙන බොහොම ටිකයි. සේනාසන භාණ්ඩ බොහොම ටිකයි. එමනම් ඒ සුවහස ප්‍රමාණයක්ම පිළිගන්නට ඕනේ. ඒ වගේම දායකතුමාගේ සිතේ ශ්‍රද්ධාවත් අඩුයි, පරිත්‍යාග කරන දේත් අඩුයි. එතෙන්දී තමන් අඩුම ප්‍රමාණයක් පිළිගන්නට ඕන. මෙන්න මෙහෙම ප්‍රමාණය දැන පිළිගැනීමේ සන්තෝෂයට කියන මත්ව ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එයින් ඒ දානපතිතුමාගේ ශ්‍රද්ධාවත් හැකෙනවා, වස්තු ආශකෙනවා, තමන්ගේ සංසාන උසස් ගුණයක් වැඩෙනවා. යතහාපි භමරෝ කුක්ඛං වන්නගන්ධං අහේතයන් ඵලේති රසමාදායේ ඒවංගා මේ මුනිචරි. බමරමෙස්සා මීමෙස්සා මලේ හොන උරාගන්නේ මලේ වර්ණේට සුවඳට එවාගේම වර්ණේට හැඩරුවට කිසිම හානියක් නොකොට ඒ හොන් මීපැණි සඳහා සොන්තික පමණ පුරා ගන්නවා. හැබැයි ඒ උරා ගැනීම අතරත ඒ මලේ ගෙඩි හට ගන්නවන් දුහ සමත් වෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේ සදහවතුන්ගේ සිත නොසලා ඔවුන්ගේ ශ්‍රද්ධාවට, ඔවුන්ගේ ධනෙට, ඔවුන්ගේ ජීවිතයට, ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවනසේ සිව්පස්සේ පිළි අරගෙන ඒ ඇත්තන්ට මහත්ඵල මහත් ආනිසංස ලබා දෙනවා. අන්නේක මත් ප්‍රතිග්‍රහණ සන්තෝෂයයි. ලෝලෝක විවග්ජන සන්තෝෂය කියන්නේ මේ සේනාසන සඳහා ගමනක් යද්දී අහවල් තැනට ගියොත් නම් හොඳට ලැබෙයි. අහවල් දාන ප්‍රතිතුමා හොඳට මේ දේවල් සකස් කරනවා, පූජා කරනවා. නිසා අහවල් තැනට ළඟට යන්න ඕන. අසවල් ගියේ යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරනවා සේනාසන භාණ්ඩයක්. ඉතින් මේක නෙමෙයි මට ඕනේ, මීට වඩා අහවල් විදිහකක් කියලා කියන්නේ නැතුව ඒ ලද දෙයින් සතුටින් ඒක බාර ගන්නවා. ඊට වඩා දෙයක් කරන්න යන්නේ අනුනිත්‍යයට කරදරෙයි කියලා. මේ විදිහට ලද දෙයකින් ලද පමණින් සතුටු වීම යථා ලාභ සන්තෝෂය. යථා බල සන්තෝෂය කියන්නේ සමහර විට තමන් ලැබුණ සේනාසන භාණ්ඩයේ තමන්ට වටිනාකම වැඩි. නැත්තම් දරා ගන්න අමාරු නිසා ඊට වඩා සැහැල්ලු සේනාසනයක් තවත් කෙනෙකුගෙන් ලබාගෙන මාරු කර ගන්නවා. එසේ මාරු කරගෙන හරින් සන්තෝෂ වෙනවා. ඒකට කියනවා යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ යම්කිසි පුණ්‍යවන්ත භික්ෂූන් වහන්සේ නමකට ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබෙනවා. ඒ ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබුණාම හිතෙනවා මේවා මගේ උපාධ්‍යායන් වහන්සේට හොඳයි, මේවා මගේ ආචාර්යයන් වහන්සේට හොඳයි, මේක මගේ ධර්මාචාර්යයන් වහන්සේට හොඳයි, මේක සංඝයාගේ බර උසුලන සංඝභාරීෂ්ඨවරයන් වහන්සේට හොඳයි, ආදී වශයෙන් මේක අසවල් ගිලන් භික්ෂුවට හොඳයි, මේක අසවල් නාක භික්ෂුවට ගැලපෙනවා. ඔය විදිහට කවර හෝ යුතුකම් සලකලා තමාගේ සම්පත්තියේ තමාට ලැබෙච්ච වටිනා සේනාසනෙ පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කළ තමන් ඉච්චර වටින් නැති වටිනාකමින් අඩු සේනාසනයක් සොයා ගන්නවා. අන්නේ සන්තෝෂිත කියන්නේ යථා සාරූප සන්තෝෂය. ඊළඟට උපකාර සන්තෝෂය කිව්වේ අර ප්‍රතිවේක්ෂා වගේ උපකාරය මෙනෙහි කරනවා. දැන් මේ සේනාසනේ මා පරිහරණය කරන්නේ සීතලෙන් උණුසුමින් ඇසි මඳුරුවන්ගෙන් අවවැස සුලං විසකුරු සර්පාදීන්ගෙන් එන පීඩා වළක්වා ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කර ගැනීම පිණිස ධර්මඥාන භාවනාඥාන දිනු කරන සමථීපාසනා භාවනානුභවයෙන් ධ්‍යාන අභිඥා විදර්ශනාඥාන මාර්ගඵල ප්‍රතිලාභය කර ගැනීම පිණිසත් බැවින් මේ විදිහට මේ සේනාසනෙ මට මහෝපකාරී කියලා සේනාසනයේ පරිහරණය කිරීමෙන් ලැබෙන ආනිසංස එනෙහි කරනවා. එසේ ආනිසංස දක්නා නුවණින් යුතුව පරිහරණය කිරීම තමයි මෙතන උපකාර සන්තෝෂය. ඒ කියන්නේ සේනාසනේ පරිහරණය කරන වාරයක් පාසා භික්ෂූන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරන නුවණින්. එසේ ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මුන්වහන්සේ සේනාසනේ පිළිබඳව උපකාරයේ සන්තෝෂයේ මෙනෙහි කළා වෙනවා. විශ්වන්තර මහරජුරුව හත් මාසයක් දවස් දන් පිරූ ආශ්‍රම පදයෙන් පිටත් වෙන ඉස්සර ඒ තමන්ට කළ උපකාරයට හත් මාසයක් සෞස්තයන් පුරන්ඩ පිහිට වෙච්ච මේ කුටියට සේනාසිරන ගෞරව පූජාවක් කළා. චෛත්‍යයක් ප්‍රදක්ෂිණා කරන්න වගේ තුන් විටක් මේ කුටිය වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිණා කළා. මේ ගිතා වැදගත් ආදර්ශයක්. එනිසා තමන්ට තමන්ගේ ජීවිතයේහි මේ සසුන් පිළිවෙත් පුරා ගන්න උපකාරී වූ සේනාසනයේ එයින් ලද උපකාරයේ සිහිපත් කළා. ඒ ගැන හිතේ ඇති කරගන්න ආභෝධය තමයි ප්‍රසාදය තමයි මෙතන උපකාර සන්තෝෂයේ හැටියට හැඳින්වෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ පරිමාණ සන්තෝෂෝ. භික්ෂූන් වහන්සේ මේ සේනාසන පරිහරණය කිරීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක්ම පරිහරණය කරනවා. ඒ කියන්නේ එක භික්ෂුවකට ඇඳන් දෙකක් අවශ්‍ය නැහෙනි, එක භික්ෂුවකට ගුදිරි ගණනාවක් අවශ්‍ය නැහෙනි, කුටි දෙකක් අවශ්‍ය නැහෙනි, එවාගෙම ආස්තරණ පොරෝණ දෙකක් දෙකක් බැගින් අවශ්‍ය නැහෙනි. ඒවා තමත් මේ සංඝයාට අඩුපාඩු ඇත්නම් ඒ සංඝයාට පින්නමලා තමන් එකකින් පමණක් යැපෙනවා. එකකින් පමණක් යැපෙනවා. දැන් අර බක්කුල මහරහතන් වහන්සේ උනාසගේ චරිතාපදානි තියෙනවා හැමදාම පසුපුල චීවරධාරී අවුරුදු 80ක්. ඉතින් උන්වහන්සේ හැබැයි කවදාකවත් සිවුරු දෙකක් තියාගන්නේ හැමදාම පැන්පොටට වඩිනවා පැන් පහසු වෙන්නේ. තමන් වහන්සේගේ නෑදෑයෝ සිවුරු සකස් කරලා පණුකොල ඔසලා ගෙනල්ලා එතන පසුපුල වශයෙන් ගන්න තියලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරමින් තිබිච්ච සිවුරු එතන තියලා අලුත් පන්සුකූල දරාගෙන වඩිනවා. හැමදාම මේ සිද්ධිය සිද්ධ වුණා. මොනතරම් පුදුමද? අදවට එතෙන්දී උන්වහන්සේ දෙකක් තියාගන්න දෙකක් පමණක් තබා ගත්තේ පරිහරණය කිරීම පහසු පිණිසයි. අර බහුභාණ්ඩික භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවානේ. ඒ කියන්නේ බඩු යන්තාක් වැඩි නම් ඒක උන්වහන්සේට පලි බෝධියක්. ඒක නිසා තමාගේ ප්‍රමාණයේ සලකාගෙන මට මෙතෙක් මේ ප්‍රමාණයි කියලා නුවණින් තේරුම් අරගෙන පරිහරණය කිරීම තමයි පරිමාණ සන්තෝෂය. ඊළඟට පරිභෝග සන්තෝෂය. පරිභෝග සන්තෝෂය කිව්වේ අර මුලින් සඳහන් කළාසේම තමන්ට ලැබෙන දේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙමින් තමන් බොහෝම පිරිසිදු සිතින් ප්‍රතිවේක්ෂාවෙන් ආහාර ටික ගන්නා වගේම සේනාසනේ පරිහරණය කරනවා. සේනාසනේ පරිහරණය කරනකොට නිතරම තමාගේ වටනා වටනා සේනාසන අනිත් භික්ෂූන් වහන්සේලාගේ හිතසුව සඳහා යොමු කරමින් තමන් එයින් සන්තෝෂ වෙනවා. එවාගෙම සේනාසනයට ඇතුල් වෙන වාරයක් පාසා ඇඳක වාඩි වෙන පුටුවක වාඩි වෙන වාරයක් පාසාම ප්‍රතිවේක්ෂා නූන අවදි කරගන්න. එසේ ප්‍රතිවේක්ෂා නූන මනමින් පවත්වමින් කරන්නා වූ පරිහරණය නිසා පරිභෝග සන්තෝෂයේ කියන ආරිවංශ ප්‍රතිපදා සම්පූර්ණ වෙනවා. සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ කිව්වේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ ලැබෙන සේනාසන භාණ්ඩ ගොඩ ගහගෙන තමන්ම තියා ගැනීම සුදුසුමදි. ඒක සම්නිදි කියනවා. දැන් ආහාර පානමින් සම්නිදියක් නෙමෙයි. නමුත් මේ සේනාසනයක් තැන්පත් කිරීම සන්නිධියක්. තමාම තැන්පත් කර ගැනීම ඒක තමන්ට පලිබෝධයක් වෙනවා. ඒක නිසා සන්නිධි පරිවර්ජන සන්තෝෂෝ තමන්ට ලැබෙන ධාර්මික සේනාසන තැන්පත් කිරීම සීමිත කාලයක් පමණ තැන්පත් කරලා සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත යොමු කරනවා. ඒ විදිහට තමන්ගේ සිතේ අර හැම දෙයක්ම තබා ගැනීමේ දුෂ්කරතාව නිසුදුසුකම නුවණින් සලකාගෙන එයින් වැළකී සිටීමයි මෙතන සඳහන් වුනේ සම්නිදි පරිවර්ජන සන්තෝෂය. විසර්ජන සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන තේනාසන අලි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදී යන හැටියට යොමු කරනවා. මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියලා කිසි බෙදයක් නැතුව හිතාහිත සෑම දෙනාට සාධාරණව මේ බෙදා හදා දීම තමයි මෙතන සඳහන් වෙන්නේ විස්සජන සන්තෝෂේ. දැන් එතකොට මේ සන්තෝෂ 15ම කියවුණා. ඒ කියන්නේ ඊතරක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරියේෂණ සන්තෝෂේ, පටිලාභ සන්තෝෂේ, පටිග්ගාන සන්තෝෂේ, මත්ථ පටිග්ගාන සන්තෝෂය, ලෝලප විවජ්ජන සන්තෝෂය, උපකාරස යථාලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය, උපකාර සන්තෝෂේ, පරිමාණ සන්තෝෂේ, පරිභෝග සන්තෝෂය, සම්නිදි පරිවජ්ජන සන්තෝෂේ, විස්වජ්ජන සන්තෝෂය. සන්තෝෂ 15 මෙතන කියවුණා. ඊළඟට සඳහන් වෙන්නේ සේනාසන ප්‍රතිසංයුත්තානි දුතාංගානි ජානිතබ්බානි. සේනාසනයේ සම්බන්ධ දුතාංග ධර්ම 13ක් තියෙනවා. ඒ දුතාංග ධර්ම මේ පහක් තියෙනවා. 13න් පහක් තියෙනවා. ඒ පහ පිළිබඳව තේරුම් ගැනීමයි මෙතන සේනාසන සම්බන්ධ දුතාංග පහ දත යුතුයි කිවි. ආරණ්‍යකාංගය, ෘක්කමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාසන්තිකාංගය කියලා සේනාසන දුතාංග පහක් තියෙනවා. මේවා පරිහරණය කිරීමෙන්ම ඊතරීතර සේනාසන සන්තුෂ්ඨියෙන් යුක්ත භික්ෂුව නියම ආර්යවංශ ප්‍රතිපදාවට අවතීර්ණ වුණා වෙනවා. ඊතරීතර සේනාසන සන්තෝෂය කියන්නේ භික්ෂුන් වහන්සේට ඒ සේනාසන සන්තෝෂයන් අතුරින් ආරණ්‍යකාංගය රකින හැටි. ආරණ්‍ය කියන්නේ ඒක විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය, සූත්‍රාන්ත ක්‍රමය කියා ක්‍රම තුනකට දක්වනවා. විනය පිටකයේ තියෙනවානේ ද්විතීය පරාජිකා සම්බන්ධ විස්තරයේදී අට කතාවල ආරණ්‍යකං නාම සේනාසනං කියන තැන තපෙත්වා ගාමංච ගාමෝපචාරංච සබ්බමේතං අරඤ්ඤං නාම. ඒකේ විනය පිටකයේ දැක්වෙන පිළිවෙතයි. තපෙත්වා ගාමංච ගාමෝපචාරංච, ගමත් ගම උපචාරයත් හැර සියල්ල ආරණ්‍යක සේනාසනයේ හැටියට එතන හැඳින්වෙනවා. සූත්‍රාන්ත පිටකයේ මේ අභිධර්ම පිටකයට වඩා වෙනස් වෙ කියනවා. නික්කමිතා බහින්ද කියලා සබ්බමේතං අරඤ්ඤං නාම. ඉන්ද්‍රිය කීලෙන් පිට සියල්ලම ආරණ්‍ය සේනාසනය හැටියට ගණනවා. සූත්‍රාන්ත පිටකයේ හැටියට දැන් මෙතන විග්‍රහ කරනු ලබන්නේ. සූත්‍රාන්ත පිටකය කියන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙනවා ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං කියලා. මේක තමයි මේ ආරණ්‍යකාංගේට නියමිත ප්‍රමාණි. ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං. ආරණ්‍ය සේනාසනේ නම් අඩුම ගානේ දුනු 500ක දුරක් ප්‍රමාණයයි කියලා. ඒකෝට විනය පිටකයේ දැක්ුණේ විනය ශික්ෂාපදයට අදාළ හැටියට. අභිධර්ම පිටකයේ දැක්ුණේ භාවනා නියෝගී භික්ෂුවකට අවශ්‍ය පිළිවෙත ආරණ්‍ය වෙන්කොට ගැනීමයි. මෙතන සඳහන් වෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ ආරණ්‍ය කාංගේ රකින භික්ෂුවට සුදුසු ආරණ්‍යයයි. එතකොට මෙතන ආරණ්‍ය කන්නාම සේනාසනම් පංචදනු සතිකම් පච්චිමං කියන තැන ආරණ්‍ය සේනාසනේ නමින් ගැනෙනවා. දැන් ඔන්න යම්කිසි ගම්මානයක්, ගම්මානයේ අන්තිම ගෙදරක් තියෙනවා. ඒ ගම වටේට ප්‍රාකාරයක් වැටක් නැහැ. ඒ අන්තිම ගෙදර ඉඳලා ගෙදර ඇතුලේ ගෙදර ආයිනේ දෙන උපාසිකාවක් කුල්ලක් වීසි කරන, භාජනයක් සෝදලා වතුර වීසි කරන තැන ප්‍රමාණික නෝ ගරු උපචාරි කියලා. ගෙදර උපචාරි. එතන සිට මැදුම් සත්‍යමත් පුරුෂයෙක්, සත්‍යමත්ම පුරුෂයෙක් ගල් කැටයක් වීසි කරන ඈතට. ඒක ගිහින් වැටෙන තැන ගාමෝපචාර. අන්න එතනින් එහාට මනින්න ඕනේ දුනු 500. එතකොට යම්කිසි ගමක ප්‍රාකාරයකින් හරි වැටකින් හරි වැටෙලා තියෙනවා නම් ඒ ප්‍රාකාරයේ හරි වැට හරි ඉදි කඩුල්ලේ සිට මධ්‍යම පුරුෂක විසින් ගල් කැටයක් වීසි කළා කෙලින්ම වැටිච්ච තැනක් වෙනනම් ඒකට කියනවා ගාමෝපචාරී කියලා. එතකොට ගාමෝපචාරී ඉඳලා මනින්නට ඕන දුනු 500. දුනු 500 කියන්නේ අරෝපිතේන ආචරේ දනුනා කියලා මෙතන හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් දුන්නක දුනු දණ්ඩක දිග 39යි. ඒකට දුනු දිය යෙදුවන් පස්සේ රියන් හතරක් තියෙනවා. ඒ දුන නැමිලාම රියන් හතරක් තියෙනවා. අන්නේ හතර ඒරයි මෙතන දනු කියලා කියන්නේ. ඒතොර බම්යයි. ඒවා 500ක් තියෙන්න ඕනේ. ඉතින් දැන් ගමයි ගාම උපචාරයයි හැර දුනු 500ක් මැනගෙන ගිහිල්ලා යම්කිසි සේනාසනයක අන්තිම ධර්ම ශාලාව හරි පින්දපාත ශාලාව හරි උපස්ථාන ශාලාව හරි අග්නි ශාලාව හරි මුලටම තියෙනවා නියම් කිසි සේනාසන ගොඩනැගිල්ලක් ඒකෙත් තියෙනුන උපචාරයක් ඒ සේනාසන ගොඩනැගිල්ලේ ඒ ගෘහ උපකාරයේ ඉඳලා ලැබුපාතයක් තරම් ඈතට ගාසටයක් වීසු කරපු තැන හැර ඔය අතර තුල තමයි දුනු 500 තියෙන්න ඕනේ අන්නේ විදිහට දුරක් ප්‍රමාණ ඇති සේනාසනේ තමයි ආරන්නේ සේනාසනේ කියලා කියන්නේ. එතෙන්දී සමහර විට වතුරක් තියෙන තැනින් සවුම් කරගෙන යනවා පාරක්. හැබැයි ළඟයි. ඒක ගණන් ගන්නෑ. එහෙම නැත්නම් මේ ආරන්නේ කෙසේ දුරබා පෙන්වන්නද පාර රවුම් රවුම් කරලා ඈතින් ඈතින් පාර හදාගන්න. ඒකත් වැරදි. ඒකටින් දුතංග චෝරෝ කියලා. මෙන්න මේ විදිහට දුනු 500ක් ගාමුමුචාරයේද දුනු 500ක් දුරින් පිහිටි සේනාසනය ආරණ්‍ය සේනාසනයයි. ඒ ආරණ්‍ය සේනාසනයෙහි අංගේ රකින භික්ෂූන් වහන්සේ ගාමන්ත සේනාසනම් ප්‍රතික්කිපාමි ආරඤ්‍යකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒතකොට ගම්මානින් ඈත පිහිටි ආරණ්‍ය සේනාසනයේම රාත්‍රී කාලේ ජවන්නට ඕනේ. ආචාර උපාධ්‍යන් වාසලගේ වැඩකට සංඝයාගේ වැඩකට ගම්මානෙට ආවත් තමන් උත්සාහවන්ත වෙන්න ඕන අරුණෝදයට කලින් ආරණ්‍යට යන්න. ඒ දිහටයි ආරණිකාංගය රකින්නේ තියෙන්නේ. එසේ නමුත් ගම්මානික අරුණ නැංගෙවනම් ඒ දුසං කැඩෙනවා. ඒකේ තියෙන කොටස් තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. උත්කෘෂ්ඨ ආරණිකාංගය රකින භික්ෂූන් වහන්සේ මුළු අවුරුද්දම ආරණ්‍ය වාසය කරනවා. මධ්‍යම වාසයෙන් රක්නා භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයේ හැර අනිත් මාස 8 වාසය කරනවා. එවාගෙම මෘදුක වාසයෙන් ඕමක වාසයෙන් ආරණ්‍යකාංග රකින භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයයි හේමන්ත 4 මාසයයි හැර අනිත් මාස 4 ආරණ්‍ය වාසය කරනවා. ඔය දිහේත කොටස් තුනට බෙදලා යනවා. ඊළඟ රුක්කමූලිකාංගයේ කිව්වේ යම්කිසි රටවල් දෙකක අතර තියෙන ගහක් හැර ඒකට කියන සීමන්තරික වෘක්ෂයක ඒක හැර එවාගෙම ගෙඩිහට ගන්නා ගස් හැර වවුලන් ළඟින ගස් හැර ලහටි වැගිරෙන ගස් හැර සිදුරු සහිත ගස් හැර මේ වාගේ උපද්ද්‍රව සහිත ගස් හැර එවාගෙම ගමක් මැද්දේ සේනාසන මැද්දේ තියෙන රුක් මුල හැර යන්කෙසි රුක් මූලයක් තෝර ගන්නවා. තන්නම් පටික්කිපාමි රුක්ක මූලිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒ කියන්නේ කුටිසෙනසුන් වැනි ඡන්නේ අත්තරින්නෙමි රුක් මුල වාසය කරන අංගේ සමාදම් වෙමි. ඒකෙත් තියෙනවා දැන් අර එවි රුක් මූලිකාංගේ රකින භික්ෂූන් වහන්සේට සමහර විට බණ හඬ යන්න වෙනවා ධර්මශාලාවකට. ආචාර උපාධ්‍යයන් වල උපස්ථාන කරන්න යන්න වෙනවා. සංඝයාගේ වත් පිළිවෙත් කරන්න යන්න වෙනවා. එහෙම අවස්ථාවල යම්කිසි සෙනසුනකට ශාලාකට ගොඩ නැගුණා කියලා දුතාංග කැඩෙන්නේ. එහෙම අවස්ථාවක වර්ෂාවක් ආවා. ඒ නිසා වර්ෂාව පානකම් හිමතන කීතියක් අංග කැඩෙන්නේ නැහැ කියලා. ඒකම මාස වස්සාන 4 මාසේ කුටිසේනාසනයේ කීතියක් කියලා අංග කැඩෙන්නේත් නැහැ කියනවා. ඒකෙත් තියෙනවා අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨයා ඒ සේනාසනය කියන්නේ රුක්කමූලයට ඇවිල්ලා සුද්ධ පාත්‍ර කිරීමක් නැතුව පයින් පමණක් එහා මෙහා කලිකසල ඉවත් කරලා තමන් පරිහරණය කරනවා. මධ්‍යමයාට පුළුවන් එතෙන්ද බලන් දාපු කෙනෙකුට අවයත් නැ සුද්ධ පවිත්‍ර කරවන්න. ඕමකයාට පුළුවන් කවුරු හරි ගෙන්නලාම ඒව සුද්ධ පවිත්‍ර කරලා සුද්ධ වැලි ඉහැලා ප්‍රාකාර පරික්ෂේව පවා හදාගෙන ගර අගුළු පවා දාගෙන ඉන්න පුළුවන්. ඒ දෙයට අවස්ථා තුනකට තියෙන රුක්මූලිකාංගය. ඊළඟට අබ්බෝකාසිකාංගය කියන්නේ තණ්ණංච චුක්කමූලංච ප්‍රතික්කිපාමි අබ්බෝකාසිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. හිස් අවකාශයේ වාසය කිරීම. හිස් අවකාශයේ වාසය කරනවා. ඒ කියන්නේ රුක් මුලකට යන්නේත් නැහැ, හැවනකට යන්නේත් නැහැ. හැබැයි අර මුලින් සඳහන් කළා වගේ බණ අහන්න යාම, ආචාර උපාධ්‍යාන වාස දුපස්ථාන කරන්න යාම, පිණ්ඩපාතේ වඩින්න වුණොත් වැස්ස වේලාවකට ගොඩවීම, මේ ආදී අවස්ථාවලදී යංකී ශාලාවකට කුටියක් සැනසුනට ඇතුළු වුණා කියලා අංග කැඩෙන්නේ නැහැ. ඒ වගේම සංඝයාට උපස්ථාන කරන වෙලාවක වර්ෂාවක් ආවම වැස්ස පානකම් වුණත් එතන ඉන්න පුළුවන් නොතිබි. අනිත් අවස්ථාවල අභ්‍යවකාශෙම ඉන්නවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨයාට කෘක්ෂවනකටවත් කියන්නේ ගහක් අයිනක, ගලක් අයිනක, එවාගෙම ගුහාවක් මේ වන සොදක් අයිනකටවත් යන්න බෑ. උන්වහන්සේ අභ්‍යවකාශෙම ඉන්නෝනේ සිවුරු කුටියක් කරවගෙන. සිවුරු කුටියක් ඇති ඉන්න පුළුවන්. මධ්‍යමයාට පුළුවන් ගහක් ඇසුරේ, ගලක් ඇසුරේ, එවාගෙම වන ලැහබක් ඇසුරේ, සුග්ගමුවක් ඇසුරේ ඉන්න පුළුවන්. හැතුවට යන්නේ නැතුව ආසන්න ඉන්න පුළුවන්. ඕමකයාට පුළුවන් ඒ තුනෙන් එකක් හරි ඉන්න. මෙන්න මේ විදිහට අවස්ථා තුනට තියෙනවා අභෝකාසිකාංගේ. ඊළඟට සෝසානිකාංගයට වඩා ගැඹුරු එකක්. සෝසානිකාංගේ රකින භික්ෂූන් වහන්සේ න සුසානම් පටික්කීපාමි සෝසානිකංගං සමාදියාමි කියලා සමාදම් වෙනවා. සොහනක් නොවූ තැන අත්හරිනි. සොහනක වාසය කිරීමේ අංගේ පිහිටෙනි. ඒ සොහනේ වාසය කිරීමේ අංගේ සමාදන් වූ භික්ෂූන් වහන්සේ සොහන තෝරා ගන්න ඕන. යම් කිසි ගාමක සොහම් බිම සඳහා බිම වෙන් කළ පමණින් සොහනක් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් 1000ක් හරි මෘත ශරීරයක් ආදාහන කරන්න බුහුම දාන කරන්න ඕනේ. 1000ක් හරි බුහුම ආදාහන කළ තැනක් නම් 12 අවුරුද්දක් මේක සුසානයක් හැටියට හඳුන්වනවා. එවාගෙම ගොඩබිම මෘත ශරීරයක් වැළලුවා නම් එතන 3 අවුරුද්දක් යනතුරු සොහනක් හැටියට ගැනිනවා. ඉතින් ඒකෙත් තේනවා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. ඒ තුන් දෙනාම ස්ථානීය සංඝීෂ්ඨරයන් වහන්සේට දන්වලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගම්පතිතුමාට දන්වලා තියන්න ඕන ආරක්ෂාව සඳහා. දවල් කාලයේ ගිහිල්ලා ඒ තන හරියට වටපිටාව හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් රාත්‍රී කාලේ බය ඇති වෙනවා. මියහවල් තැන, ගහවල් තැන, පඳුරහවල් තැන, කණුහවල් තැන, හුඹහ මේ වගේ ඔක්කොම කල්ලාතුව ගිහින් දැකලා දැකගෙන තියාගන්න ඕනේ. රාත්‍රියේ මැදීම තමයි සොහොනට එන්නේ. ඉතින් ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕනේ. මස් මාංශ කෑමෙන්, පිටි කැවිලි කෑමෙන් ආදී මේ අමනුෂ්‍යම් ප්‍රිය කරන ආහාර පාන වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න ඕනේ. දවල් නිදීමෙන් වැළකී සිටින්න ඕනේ. එවාගෙම කුල ගෙවල් වලට ඇතුල් වීමෙන් වැළකී සිටින්නට ඕනේ. ඔය විදිහට ආරක්ෂා හේතු කරුණු රාශියක් තියෙන හැරමෙටියා එවාගෙම පාවහන් යුගලක් ඒවා ත්‍යාගන්නට ඕනේ. එයින් උත්කෘෂ්ඨ සෝසානිකාංගයාට නිතරම මිනිස්සු අඬන, එවාගෙම වලදාන, මෘත ශරීරයට දවන තැනක් වෙන්නට ඕනේ. මධ්‍යමයාට නම් මේ තුනෙන් එකක් තිබුණත් ඇති. ඕමකයාට නම් අර මුලින් සඳහන් කළා වගේ කසඩයක් ආධාන කළ තැන වුණත් පුළුවන්. ඔය විදිහට සෝසානිකාංගයේ තුන් ආකාරයකට පුරන්නට තියෙනවා. යථා සම්පතිකාංගේ කියන්නේ සේනාසන ලෝලුප්පම් පටික්කීපාමි යථා සම්පතිකාංගං සමාදියාව. සේනාසන ලොල් බව අත්හරිමි යථා සම්පතිකාංගේ සමාදම් වෙමි කියා සමාදම් වෙනවා. ඒ සමාදම් වූ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් ලැබුණු යම් කුටියක් නම්, යම් ඇදක් නම්, යම් ඇතිරිල්ලක් කොට්ටයක් පැදුරක් නම් ඒ ප්‍රමණයින් සතුටු වෙනවා. ඒ හැර තමන්ට මට අහවල් කුටිය ඕනේ, අහවල් ඇඳ ඕනේ, අහවල් අහවල් උපකරණ ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඒ සෝස් යථා සම්පතිකාංගේ සමාදන් වරක්නා භික්ෂූන් වහන්සේට අවස්ථා තුනක් තියෙනවා. අර වගේම උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ අහන්නේ මට කොයි කුටිය දෙන්නේ, එතන සීතලද, උෂ්ණද, මැසි මදුරු ඉන්නවද, සතුන් සර්පයන් ඉන්නවද, අමනුෂ්‍යයන් ඉන්නවද, දුරද ළඟද, කිසිම දෙයක් විමසන්න කැප නැහැ. ලැබිච්ච දේ පිළිගන්නවා. මන්දිමයාට පුළුවන් විමසන්න. ඒ ස්ථානය ගැන විමසන්න පුළුවන්. ඕමකයාට පුළුවන් විමසලා තමට නුසුදුසු නම් ඒක මට සුදුසු මදි වෙනසක් දෙන්න කියලා ඉල්ල ගන්නත් පුළුවන්. කොම අවස්ථා තුනක් තියෙනවා උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. දැන් මේ සඳහන් කරන ලද දුතාංග පහ සමාදන් වූ භික්ෂූන් වහන්සේ අර ආරිවංශ ප්‍රතිපදාවතෙන් ඉතරීතර සේනාසන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් වෙනවා. උන්වහන්සේ අර විදිහේ ලද ප්‍රමණේ සේනාසනයෙන් සතුටු වෙනවා. සේනාසන සන්තෝෂය ගැන වර්ණනාව ගුණ කතනේ කරන්නෙක් වෙනවා. සේනාසනයක් සම්බන්ධව කිසිදාක අන්වේෂණයකට නොකටයුත්තකටපත් නොවි සිටින්නෙක් වෙනවා. සේනාසනයේ තමා බලාපොරොත්තු දු නොලබුණා කියලා ඇති නොගන්නෙක් වෙනවා. ලැබුණු සේනාසනයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, සංහාවෙන් බැසගන්නේ නැතුව ආදීනව නුවණින් දැකගෙන නිස්සරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න සමත් වෙනවා. එවැගේම සේනාසන සන්තෝෂය නිසා තමන් මම් පමණයි මෙහෙම කරන්නේ, අනිත්‍යය මේවා දන්නේවත් නැහැ කියලා අනුන් හෙලා දකින්නේ, තමා හුවා දකින්නේ නැතුව ධර්මයේ පිහිටා වාසය කරනවා. නිහතමානීව වාසය කරනවා. මේ විදිහට සේනාසනය පිළිබඳව දක්ෂතාවයෙන් අනලස්ව සතියෙන් සම්පජඤ්ඤයෙන් යුතුව යෙදෙන භික්ෂූන් වහන්සේ අතිශයින්ම පෞරාණික වූ, ප්‍රමාණ කළ නොහැකි තරම් අති දීර්ඝ කාලීන වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තෝෂ භාවයට පත් වූ කෙනෙක් වෙනවා කෙනෙක් සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. දැන් මේ කියන ලද සේනාසන සන්තෝෂය තුන්වෙනි ආරිවංශ ප්‍රතිපදාවයි. මෙයින්ද කියවෙන්නේ යෝගාවචර භික්ෂූන් වහන්සේට ඒ සේනාසනයක් ගැන හිතන හිතන වාරයක් ගානේ පන්හාදිත්‍යමාන නූපදනාසේ අර සති සමාධි ඥාන වැඩනසේ සමථ විපස්සනා භාවනා මනසිකාරයක් වැඩනසේ පවතින ආකාරයයි. ඉතින් මේ විදිහට සේනාසනේ සම්බන්ධ පවතින භික්ෂූන් වහන්සේ ඉතරේතර චීවර සන්තෝෂ, ඉතරේතර පින්දපාත සන්තෝෂ, ඉතරේතර සේනාසන සන්තෝෂ කියන මේ චතුපත්‍යයේ සන්තෝෂයේම සන්තුෂ්ටි කෙනෙක් වෙනවා. මෙතන ගිලම්පස ගැන වෙනම දෙයක් නොකියුවට එය පින්දපාත සන්තෝෂයට ඇතුළත් වෙනවා. එතන විරස තියෙන්නේ යථා ලාභ, යථා බල, යථා සාරූප සන්තෝෂ තුනයි. අනිත් සියල්ලම පින්දපාත සන්තෝෂයට එක්කාසු වෙනවා. එසා මේ සිව්පසයේ ආරිවාස තුනකට බෙදුණා. ඉතින් මේ කියන ආදවංශ ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරන පුරණ භික්ෂූන් වහන්සේ භවනා රාමතා කියන සතරවෙනි ආරිවංශ ප්‍රතිපදා පුරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ භවනා රාමතාව සම්බන්ධ ඉතිරි හරිය දෙවන ඊළඟ වාරයකදී අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙක් වේලා මේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන කෙටියෙන් කරුණු දෙයක් උනේ. මේ ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ට වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැබකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරේ වේවා. අපටත් අපේ ජීවිතයේ තුල මේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාවත් ඉතා උතුම් ලෙස මුදුන් පමුණවා ගන්න ලැබේවා. එමඟින් මේ චතුපච්චේ සන්තෝෂ භාවනා රාමතා දීපක මහාරිවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසේවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘතමා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභේ පිණිස අප සෑම දිනාටත් හේතු වේවා, වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.